ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි සූදානම් මෙහෙමනම් අද සිකුරාදා දවසේ මේ වෙනකොට ලෝකයේම ප්‍රමුඛයෙන් කතා බහට ලක්වෙන ප්‍රධාන කාරණා කීපය එකතු කරගන්නට ලෝ වටා විදෙස් විති සමාලෝචනයට සුපුරුදු ලෙසින්. දැන් එහෙමනම් සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහසා ප්‍රංශ ප්‍රවෘතිජාලය නියෝජනය කරමින්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලක්ෂි.
අපි මේ වෙනකොට සමස්ත ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙන COP26 සමුළුව පිළිබඳව කතා බහ කරමු. අපි ගිය සතියේදී හමු වෙනකොටත් මේ සමුළුව පිළිබඳව අපි කතා බහ කළා. ඔක්තෝබර් මාසයේ 31 සිට නොවැම්බර් මාසයේ 12 වෙනිදා දක්වා පවත්වන මේ සමුළුවේදී විශේෂයෙන්ම දේශගුණික විපර්යාසය හා සම්බන්ධව වන ලෝකයේ විවිධ රටවල්වල ක්‍රමෝපා පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ වගේම අලුත් ඉලක්ක කෙරෙහි අවධානය යොමු කරමින් විවිධ රාජනායකයන් මේ සමුළුවට සම්බන්ධ වෙලා තමන්ගේ රට මේ දේශගුණික විපර්යාසය වළක්වාලීම උදෙසා ලෝකයේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ නැංවීම අවම කරලීම උදෙසා ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව තොරතුරු හෙළිදරව් කළා. මා කැමැති අමල් ඔබින් විමසා දැනගන්න ලෝකයේ විවිධ රටවල් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු කරුණු අතුරින් ප්‍රධානතම කාරණා විදිහට කැපී පෙනුණු කරුණු මොනවද මේ සමුළුවේ?
දිලක්ෂි, මෙතන ප්‍රධාන කාරණා වැඩි අපිට ගන්න පුළුවන් රටවල් මේ වෙනකොට 19ක් විතර ප්‍රතිඥා දීලා තියෙනවා. ඔවුන් ඉදිරියේදී කිසිම රටකට ෆොසිල් ඉන්ධන භාවිතා කරන ඒ විදුලි උත්පාදනය කරන කටයුතු වලට, ඒ බලශක්ති කටයුතු වලට ඔවුන් අනුබල දෙන්නේ නැහැ කියලා. ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම සෙන්ටිග්‍රේඩ් අංශක 1.5ක මට්ටමේ පවත්වා ගැනීමට යම් කිසි විදියකට සාධනීය පිළිතුරක් හැටියට සැලකුවට, සමස්තයක් හැටියට රාජ්‍ය නායකයන්ගෙන් තමන්ගේ ඒ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම සම්බන්ධයෙන් මේ බලාපොරොත්තු වෙච්ච විදියට ප්‍රතිඥා ලැබුණේ නැහැ. නමුත් අරමුණු කලින් කිව්වා වගේ සමහර රටවල් මේ අවස්ථාවේදී ප්‍රතිඥා ලබා දුන්න. ඔවුන් 20-50 වෙනකොට තමන්ගේ ඒ කාබන් විමෝචනය බිඳුවකට නෙට් සීරෝ තත්ත්වයට පත් කරන්නට කටයුතු කරනවා කියලා. නමුත් මෙතන ලෝකයේ වැඩිම කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කරන්නේ චීනය. මුළු ලෝකයේම උදාහරණ කාබන් ඩයොක්සයිඩ් වලින් 31%ක් පමණ චීනය විසින් තමයි උදාහරණේ. ඔවුන් මේ වෙනකොට මේ සමුළුවේදී ප්‍රකාශ කළා 20-60 වෙනකොට ඔවුන් බලාපොරොත්තු වෙනවායි කියලා කාබන් නෙට් සීරෝ, එහෙම නැත්නම් කාබන් විමෝචනය බිඳුව දක්වා ගෙන එන්නට. ඊට පස්සේ ගත්තොත් ඉන්දියාවත් මේ විදිහටම සෑහෙන දුරකට විශාල ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් වායුගෝලයට උදාහරණ රටක්, ලෝකෙ දෙවෙනි තැන ඉන්නවයි කියලා කියන්න පුළුවන්. ඔවුන් වසරකට මුළු ලෝකයේම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් 7%ක් විතර පරිසරයට උදාහරණවා. ඉතින් ඉන්දියාවත් මේ අවස්ථාවේදී කියා සිටිය ඔවුනුත් කැපකිරීම කරන්නට සූදානම්. නමුත් දැනට ඔවුන්ගේ විදුලි බලය උත්පාදනය කිරීම අතිවිශාල ලෙස ගල්අඟුරු භාවිතා කරන නිසා ඔවුන්ට 20-50 වෙනකොට මේ කාරණාව කරන්න බැහැයි කියලා ප්‍රකාශ කරන තියෙනවා. නමුත් යුරෝපා සංගමයත් ඇමරිකාවත් කාබන් විමෝචනය සම්බන්ධයෙන් ලෝකයේ ඉදිරියම ඉන්න රටවල් සහ ප්‍රදේශ දෙකක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඔවුන් මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා ඔවුන් කාබන් විමෝචනය අඩු කිරීම සඳහා කැපවීමක් කරනවා කියලා. පරිසරවේදීන් නම් කියනවා මේ ප්‍රතිඥා ඔවුන් බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට ලැබුණේ නැහැයි කියලා. නමුත් යම්තරම් දුරකට ගෝලීය උෂ්ණත්වය පහළ මට්ටමක පවත්වා ගැනීම, එහෙම නැත්නම් ඒ උෂ්ණත්වයේ වැඩිවීම පාලනය කිරීම සඳහා යම් කිසි සාධනීය කරුණු කීපයක් මේ සමුළුවෙන් ලබා ගන්න පුළුවන් උනායි කියලා විශ්වාස කරනවා.
ඔව්, අපි ඕස්ට්‍රේලියාව පිළිබඳව කතා බහ කරද්දී ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා මේ සමුළුවට සම්බන්ධ වුණා. එහිදී ඔහු ඔස්ට්‍රේලියා පැත්තෙන් කරුණු ඉදිරිපත් කරලා තිබුණා. අපි අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා, ඒ වගේම කාලීන තොරතුරු විශේෂාංග හරහා, සාමාන්‍ය සම්මුඛ සාකච්ඡා හරහා මේ වෙනකොට බොහෝ දෑ මේ සම්බන්ධව සාකච්ඡා කරලා තියෙන්නේ. වසර 2050 වෙන විට නෙට් සීරෝ කාබන් එමිෂන් එකේ, එහෙමත් නැත්නම් ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය දක්වා, බිඳුව දක්වා අරගෙනීමේ ක්‍රියාවලිය සඳහා ඔස්ට්‍රේලියාව එහිදී ප්‍රතිඥාව ලබා දුන්නා. අපි දන්නවා ලෝකයේ උෂ්ණත්වයේ වැඩිවීම සෙන්ටිග්‍රේඩ් අංශක 1.5ක මට්ටමකට වඩා ඉහළ යාමට නොදී පවත්වා ගැනීම උදෙසා තමයි මේ විවිධ ක්‍රමෝපා පිළිබඳව අවධානය යොමු කරමින් ලෝකයේ විවිධ රටවලට යම් යම් ඉලක්ක ලබා දීම හෝ මේ ක්‍රියාවලිය සඳහා උන් පොළඹවාලීමේ කටයුත්ත සිද්ධ වන්නේ මේ COP 26 එසේත් නොමැතිනම් United Nations Climate Change Conference කියන මේ සමුළුවෙන් අපේක්ෂා කරන්නේ. දැන් මේකට ශ්‍රී ලංකාව අපේ මව්බිමත් සම්බන්ධ වුණා. ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුවට සම්බන්ධ වෙලා මොනවද ප්‍රකාශ කළේ? ඒ වගේම අමල් අපිට වාර්තා වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව යම් උද්ඝෝෂණයක් පැවැත් වුණා කියලා. ඒ සම්බන්ධ වන සමස්ත කාරණා ඔබෙන් මීළඟට විමසා දැනගන්න කැමති.
දිලක්ෂි, මේ වෙනකොට ශ්‍රී ලංකාව ලබා දුන්න ප්‍රතිඥාව තමයි මේ ඉදිරියට ශ්‍රී ලංකාවට කොතරම් විදුලිය උත්පාදනය කිරීම සඳහා ඒ ගල්ලඟුරු අවශ්‍ය වුණත් එය සිදු නොකිරීමට ශ්‍රී ලංකාව වග බලා ගන්නවා කියන. විශේෂයෙන්ම මේ වෙනකොට නොරොච්චෝලේ 4 වෙනි ගල්ලඟුරු බලාගාරයේ ඉදිකිරීමට නියමිතයි. ඒක ශ්‍රී ලංකාවේ විදුලි ජන පද්ධතියට ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක් හැටියට ඉංජිනේරුවන් විසින් සඳහන් කරලා තියෙනවා. නමුත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා තියෙනවා ශ්‍රී ලංකාව මින් ඉදිරියට කිසිම ගල්ලඟුරු බලාගාරයක් ස්ථාපිත කරන්නේ නැtei කියලා ඒ ප්‍රතිඥාව ලබා දීලා තියෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකාව ඉදිරියේදී විදුලි බලය සපයා ගැනීමේදී 70%ක් පුනර්ජනනීය විදුලිය පාවිච්චි කරන්න කැප වෙනවා කියන ප්‍රතිඥාවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දුන්නා. ඔහු මේ සමුළුවට සහභාගී වෙන අවස්ථාවේදී එල්ටිටි සංවිධානයට සම්බන්ධ කොටස් ඔහුට විරුද්ධව ඔහු නවාතැන් ගත්ත හෝටලේ ඉදිරියේ විරෝධතාවයක් පැවැත්වුවා. ඒකම ඔවුන් එල්ටිටි ධජ රැගෙන පාර හරස් කරමින් තමන්ගේ උද්ඝෝෂණයක් දියත් කළ තිබුණා. ඒ අවස්ථාවේදී ස්කොට්ලන්ත පොලිසිය විසින් අතර ඔවුන් ලොකු බැදිහත්වීමක් කළේ නැහැ. නමුත් ඒ අවස්ථාවේදී ඔවුන් පාලනය කළ තිබුණ මේ පිරිස හෝටලයේ අසලට පැමිණීම වළක්වන්නට කටයුතු කළ තිබුණා.
මීළඟට ලෝකයේ තවත් අවධානය යොමු වෙමින් තියෙන කලාපයක් තියෙනවා, අප්‍රිකානු කලාපේ. බොහෝ දේ සම්බන්ධයෙන් මේ කලාපයේ කෙරෙහි අවධානය යොමු වෙනවා. නමුත් මේ සතිය තුළදී අවධානය යොමු වෙමින් තිබුණා ඉතියෝපියාවට. ඉතියෝපියාවේ යම් අසහනකාරී වාතාවරණයක් උද්ගත වෙමින් තියෙන්නේ. වත්මන් අගමැතිවරයා ආබි අහමඩ්ට විරුද්ධව යම් කැරලිකාර කණ්ඩායම් ක්‍රියාත්මක වෙමින් බලය අල්ලා ගැනීම සඳහා උත්සාහ දරනවා කියලා තමයි මේ විදිහට තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. අන්තර්ජාතික අවධානය ඉතියෝපියාවට යොමු වෙන ප්‍රමුඛතම කාරණාව දැන් එහි තත්ත්වය පිළිබඳව මා කැමැති මීළඟට විමසා දැනගන්න.
ඉතියෝපියාවේ දැනට හරියටම අවුරුද්දකට කලින් නැවතත් සිවිල් යුද්ධයක් ආරම්භ වුණා මේ ටිග්‍රේ ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ බලය වැඩිපුර තියෙන ටිග්‍රේ පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට් එහෙම නැත්නම් TPLF කියන සංවිධානයේ ඔවුන් දියත් කරා එක්තරා විදියකට රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා හමුදාමය වැඩපිළිවෙළක්. ඒ අවස්ථාවේදී ඒ බලහත්කාරයෙන් බලය අල්ලා ගැනීමට දියත් කරපු ප්‍රයත්නය වැඩපැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය අහමඩ් විසින් යුද හමුදාවට නියෝග කළ තිබුණා. ඒ අනුව මේ වෙනකොට අවුරුද්ද ඇතුළතදී දසදහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම අතිවිශාල සංඛ්‍යාවක් සරණාගතයන් හැටියට මේ ටිග්‍රේ ප්‍රදේශයෙන් තමන්ගේ උන්නිටිතැන් අහිමි වෙලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර වශයෙන් ලොකුම මානුෂීය ඛේදවාචකයක් සිද්ධ වෙන ප්‍රදේශයක් හැටියට මේ ටිග්‍රේ ප්‍රදේශය දැන් නම් කරලා තියෙනවා. මේ ටිග්‍රේ පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට් කියන ඒ සංවිධානය ඉතියෝපියාවේ අගනුවර අඩිස් අබාබා නගරය වැටලීමට කටයුතු කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ලෝකයේම ඇත්තටම අවධානය යොමු වෙන කාරණාවක් බවට පත් වෙනවා මේ සතියේ. මොකද මේ අඩිස් අබාබා අගනුවර ටිග්‍රේ ඒ හමුදා බටපිරිස් අත්පත් කරගත්තොත් අග්‍රාමාත්‍ය අහමඩ්ගේ හමුදා බටපිරිස් වලට මේක ලොකු පසුබැස්මක් වෙනවා. එකම රටේ ස්ථාවරභාවයටත් ලොකු අභියෝගයක් හැටියට මේක හඳුන්වලා තියෙනවා. ඉතින් මේ වෙනකොට මේ යුදමය තත්ත්වය උත්සන්න වීමත් එක්කලා මිලියන සංඛ්‍යාත පිරිසකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍ය දේවල් ලබා දීම සඳහා ජාත්‍යන්තර මෙහෙයුමක් ගියත් කරන්නට අවශ්‍යයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය තේරුම් ගත්ත ඇමරිකාවත් මේ වෙනකොට අනතුරු ඇඟිලිවක් කළා තියෙනවා. මුළු රට පුරාම ආහාර හිඟයක් සාගතයක් වගේ එකක් නැවතත් ඉතියෝපියාව තුරා ඇති වෙන්න පුළුවන් කියලා ඒ අනතුරු ඇඟිලිමත් කළා තියෙනවා.
අපි පසුගිය සතියේදී සාකච්ඡා කරපු කාරණාවක අලුත් තොරතුරක් විමසා දැනගන්නට මම කැමැති අමල් මීළඟට. අපි පසුගිය සතියේදී සාකච්ඡා කළානේ අර ඉරානය න්‍යෂ්ටික ගිවිසුම නැවත වතාවක් ඇති වෙන්නට යන්නේ, ඉරානය සහ බටහිර බලවතුන් ඒ සඳහා යුහුසුලුව ක්‍රියාත්මක වෙමින් තියෙනවා කියලා. අපි දන්නවා මේ ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය දක්වා යාමට නොදී ඒවා අනෙකුත් ඔය බලශක්තිය නිෂ්පාදනය කිරීම වගේ කාර්යතාවය වලින් නවතා ගැනීම උදෙසා ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සම්බන්ධව යම් මැදිහත්වීමක් සිද්ධ කළා බටහිර බලවතුන් ඇමරිකාව ප්‍රමුඛව. ඉතින් මේ ගිවිසුමේදී ඉරානය අත්නෝමතිකව ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව තියෙන දේවල් කඩකරමින් ඊට එරෙහිව ක්‍රියාත්මක වුණා කියන කාරණාව මූලික කරගෙන ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව මේ ගිවිසුමෙන් ඉවත් කරගන්නට කටයුතු කළා. ඉතින් ගිවිසුමේ කොන්දේසි බොහෝ දුරට කඩාකප්පල් වුණා ඔහුගේ මේ ක්‍රියාවෙන්. ඊට පස්සේ දැන් වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මේ සම්බන්ධව අලුතින් මැදිහත්වීමක් කරලා දැන් මේ න්‍යෂ්ටික කිවිසුම යලිත් බලාත්මක කරන්නට එකඟතාවනට පැමිණෙන්නට කටයුතු කරමින් ඉන්නවා කියලා තමයි අපි පසුගිය සතියේදී කතා බහ කළේ. අලුත් ආරංචි වාර්තා වෙනවා ඉරානයේ පැත්තෙන්. මා කමිතී ඒ පිළිබඳව දැනගන්නේ ඊළඟට.
ඔව් දිලුක්ෂි, මේ වෙනකොට ඉරානය ප්‍රකාශන පත් කරා ඔවුන් දැන් මේ මාසේ 29 වෙනිදා අලුත් සාකච්ඡා වටයක් ආරම්භ කරන්නට කැමති. මේ සාකච්ඡාව වියනා නගරයේ පවත්වන්නට පුළුවන් කියලා. දැන් මේ අවුරුද්දේ මුල් කාලයේ ඉඳලා ඉරානයත් ඒ වගේම මේ සාකච්ඡාව නැවත ආරම්භ කිරීමට පියවරක් ගත්තු වියනා බලධාරිනුත් මේ ඉරානයේ සමග දිගින් දිගට සාකච්ඡාවට කිහිපයක් පවත්වලා තිබුණා. සාකච්ඡාවට 6ක් විතර කිසිම එකඟතාවයකින් තොරව නිම වුණා. නමුත් දැන් ඉරානය අවසාන වතාවට වුන් එකඟ වෙලා තියෙනවා 29 වෙනිදා. ඇමරිකාවත් ඒ වගේම අනෙකුත් ප්‍රබල රාජ්‍යන් පහකුත් සමග නැවතත් ඔවුන්ගේ ඒ න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. මේ ඇත්තම මුලින් කිව්වා වගේ මේ සාකච්ඡාවලින් ඇත්තම මුලින්ම ඉවත් වුණේ ඇමරිකාව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලන තන්ත්‍රය යටතේ. නමුත් ජෝ බයිඩන් නැවතත් මේ සාකච්ඡා ආරම්භ කරන්න ඕනේ කියන පදනම් මත ඉරානයට ඉල්ලීමක් කළා. ඔවුනුත් ප්‍රකාශ කළා තියෙනවා ඔවුනුත් බලාපොරොත්තු වෙනවා කියලා මේ සාකච්ඡාවලදී යම්කිසි ප්‍රගතියක් අත්පත් කරගන්න.
මේ සතියේදීත් ලෝකයේ ප්‍රබලතම සහ ප්‍රමුඛතම සමාජ මාධ්‍ය Facebook සම්බන්ධව අලුත් කතාවක් වාර්තා වෙනවා. ගිය සතියේදී Facebook සමාගමේ නම වෙනස් වුණා මෙටා කියන නමින්. නමුත් Facebook පිටු ඒ ආකාරයෙන්ම Facebook කියන නමින්ම පවත්වාගෙන යාමට මෙටා සමාගම තීරණය කළා තියෙනවා. ඒ ගිය සතියේ. මේ සතිය වෙනකොට තවත් අලුත් ආරංචියක්. ඔබ Facebook මාධ්‍යයේ පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔබ දන්නවා මේ facial recognition කියන ක්‍රමෝපාය Facebook අනුගමනය කරන. ඔබ සිටින ඡායාරූපයක් ඔබගේ මිතුරු ලයිස්තුවේ ඇතුළත් නොවන අයෙක් පවා අප්ලෝඩ් කළොතින් Facebook මාධ්‍ය ජාලයට ඔබට පණිවිඩයක් එනවා. මෙන්න මේ ඡායාරූපේ ඔබ ඉන්නවා වන්නට පුළුවන් කියලා. ඉතින් ඔබගේ මුහුණ හඳුනා ගැනීමේ ස්වයංක්‍රීය මෘදුකාංගයක් Facebook ආයතනයේ සතුව තියෙනවා. මේ මගින් ලෝකයේ දැවැන්ත ආකාරයෙන් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්ව තොරතුරු අයථා අන්දමකින් භාවිත කරන වගට Facebook ආයතනයට දැවැන්ත චෝදනාවක් එල්ල වෙමින් යනවා. Facebook එහෙමනම් දැන් මොකද්ද කරන්න යන්නේ? මා කැමති අමල්ලේ සම්බන්ධයෙන් අලුතෙන්ම වාර්තාවන තොරතුරු ඔබෙන් දැනගන්න ඊළඟට.
නිලුක්ෂි, මෙතන Facebook ආයතනය ඔවුන්ට දිගින් දිගටම නැගෙන මේ අපි කියන ප්‍රයිවසි එහෙම නැත්නම් පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට නැගෙන චෝදනාවලට උත්තරයක් හැටියට ඔවුන් ප්‍රකාශයට පත් කළා දැනට පාවිච්චි කරන මේ facial recognition කියන මෙවලම සම්පූර්ණයෙන්ම Facebook එකෙන් ඉවත් කරන්නට. මේ මෙවලම එහෙම නැත්නම් මේ මෘදුකාංගය පාවිච්චි කරලා Facebook ආයතනයට පුළුවන්කමක් තිබුණා අද Facebook පාවිච්චි කරන ග්‍රාහකයන් මිලියන 1000කගේ ඔවුන්ගේ ඡායාරූපයක් දැකීමෙන් මේ පුද්ගලයා කවුද කියලා හඳුනා ගැනීමේ හැකියාව ඔවුන් සතුව තියෙනවා. ඉතින් දැන් හෙළි වෙලා තියෙනවා ඔවුන් සතුව තියෙන මේ මෘදුකාංගය. ඉතාමත්ම ප්‍රබල මෘදුකාංගය. ඒ කියන්නේ ඔබගේ හෝ මගේ ඡායාරූපයක් Facebook සමාජ මාධ්‍ය ජාලයේ ඔස්සේ කවුරු හරි විකාශනය කරොත් ඒ ඇත්තම මේ පුද්ගලයා කවුද කියන එක දැනගැනීමට Facebook සමාගමට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ලබා ගන්න දත්ත ඒ හැකියාව ඔවුන් අනෙකුත් තුන්වන පාර්ශවයට විකුණුවා කියන චෝදනාව එල්ල වෙලා තියෙනවා. ඉතින් ඒ වටපිටාව තුළ තමයි Facebook ආයතනය තීන්දුව කළා තියෙන්නේ මේ මෙවලම මේ facial recognition කියන මෙවලම සම්පූර්ණයෙන්ම තමන්ගේ platform එකෙන් ඉවත් කළා දාන්න. ඒ එක්කම ඔවුන් සතුව තියෙන මිලියන 1000කට අධික දත්ත සංඛ්‍යාව තමන්ගේ තියෙන ඒ servers වලින් ඒවා ඉවත් කරන්නටත් ප්‍රතිඥා දීලා තියෙනවා. මොකද මීට කලින් අවස්ථාවකදී මෙවැනි චෝදනා ආපු අවස්ථාවලදී Facebook සමාගමට සිද්ධ වෙලා තියෙන අති දැවැන්ත මුදලක් ඇමරිකානු රජයට ගෙවන්න දඩ හැටියට ඩොලර් බිලියන 5ක දඩයක් එක් අවස්ථාවකදී ගෙවලා තියෙනවා. ඊට පස්සේ තව ඩොලර් මිලියන 650ක දඩයක් ඇමරිකාව ගෙවලා තියෙනවා. ඊට අමතරව මේ වෙනකොට Facebook සමාගමට යුරෝපා සංගමයේ රටවල් බොහොම එක මේ විදිය නඩු පවරලා තියෙනවා. ඔවුන් තමන්ගේ මේ මාධ්‍ය පාවිච්චි කරන ග්‍රාහකයන්ගේ දත්ත තුන්වන පාර්ශ්වයන්ට ලබා දීලා ඒවායින් මුදල් ඉපයුවා. ඒ තුලින් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි වෙන ආකාරයෙන් කටයුතු කළා කියන ඒ චෝදනාව එල්ල වෙලා තියෙනවා.
එහෙමනම් අපි ඔබට ස්තුතිය පළ කරමින් මෙවර සාකච්ඡාවට නිමාව සනිටුහන් කරනවා මල්. බොහොම ස්තුති මේ තොරතුරු අප වෙත රැගෙනාවට. අපි යලිත් මේ විශේෂාංගයෙන් හමුවෙමු ලබන සතිය සිකුරාදා. ආයිබෝවන්.
ආයිබෝවන් දිනුච්චි. SBS 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 SBS
Radio. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.